ඊළඟට ගරු ශාන්ති ශ්‍රී ස්කන්ධරසා මන්ත්‍රීතුමිය.
கம்பெனிகள் பதிவு செய்யல் சட்டத்தின் கீழ் இன்று உரையாற்றுவதற்கு எனக்கு சந்தர்ப்பம் தந்த தலைமை தாங்கம் தலைவியவர்களுக்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இந்த அது உயர் பாராளுமன்றத்திலே சட்டங்களை ஆக்குவது, சட்டங்களை திருத்துவது, அந்த சட்டங்களை செயற்படுத்துவது என்பன தொடர் நடவடிக்கைகளாக இருந்து கொண்டு வருகின்றது. ஆனாலும் ஆக்கப்படுகின்ற சட்டங்கள் அனைத்தும் அந்த மக்களுக்கு அவை பலன் தரக்கூடிய வகையில், நன்மை தரக்கூடிய வகையில் நடைமுறைப்படுத்தப்படுகின்றதா என்று நாம் நோக்குவோமாயின், இந்த வலிந்து காணாமல் ஆக்கப்பட்டோர்களுக்கான ஓர் அலுவலகம் அமைத்தல் என்னும் சட்டம் உருவாக்கப்பட்டது. ஆனால் இன்று வரை அது செயற்படுத்தப்படாது, எதுவித முன்னேற்றமும் இன்றி அந்த மக்களுக்கு நீதிய நியாயத்தை பாதிக்கப்பட்ட மக்களுக்கு எடுத்து கூறக்கூடிய வகையில் அவர்களது அபிலாசைகளை அவர்கள் கேட்கின்ற முறையிலே அந்த சட்டத்தை அமல்படுத்தக்கூடிய வகையில் அது செயற்படுத்தப்படாதிருப்பது மிகவும் வேதனைக்குரிய ஒரு விடயம். இதனை விட இந்த சட்டங்களாக்குதல், சுற்றுநிருபங்களை உருவாக்குதல், தேசிய கொள்கைகளை உருவாக்குதல் என்ற பலவேறு விதமான நடவடிக்கைகளின் கீழ் எடுக்கப்படுகின்ற அந்த செயற்பாடுகள் இந்த நாட்டில் உள்ள அனைவருக்கும் பொதுவானதாக எடுக்கப்படுகின்றதா என்றொரு கேள்வியையும் நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன். ஏனென்றால் இந்த காணிகளை அபகரித்தல் என்பது இப்பொழுது வடகிழக்கு பகுதியிலே மிகவும் துரித கதியிலே நடைபெற்று கொண்டு வருகின்றது. அந்த வகையிலே வனவள பாதுகாப்பு, வன ஜீவராஜிகள் பாதுகாப்பு, தொல்பொருளியல் பாதுகாப்பு என்ற வகையிலே பல்வேறு காணிகள் மிகவும் விரைந்து வலிந்து எல்லையிடப்படுகின்றன. இந்த காணிகளுக்குள் எமது மக்கள் பூர்வீகமாக வாழ்ந்த காணிகள் அடங்குவது, நிறைவேறான வருமானம் தரக்கூடிய மரங்கள் உள்ளடக்கிய காணிகளை உள்ளடக்குவது போன்ற பல்வேறு விதமான செயற்பாடுகளின் மூலம் காணிகளை வலிந்து பிடித்து கொள்ளுதல் என்பது எந்த சட்டத்தின் கீழ் உள்வாங்கப்படுகிறது அல்லது எந்த தேசிய கொள்கைக்கின் கீழ் அந்த நடவடிக்கை எடுக்கப்படுகின்றது என்ற ஒரு கேள்வியை நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன். இது மட்டுமல்ல, இறுதி யுத்தத்தின் இடம்பெயர்வின் பொழுது பூர்வீகமாக வாழ்ந்த மக்களுடைய காணிகள் சுவீகரிக்கப்படுவதும், அந்த காணிகளை இராணுவ முகாம், நேவி போன்ற முகாம்களை அமைத்திருப்பதும், ஆனால் அந்த காணிகளுக்குரிய ஆவணங்களை எமது மக்கள் வைத்திருந்த பொழுதும் 8 வருடங்கள் முடிவடைகின்ற நிலையிலும் அந்த காணிகளை விடுவிப்பதற்கு, முழுமையாக விடுவிப்பதற்கு நடவடிக்கை எடுக்கப்படவில்லை. தமது அந்த காணிகளை விடுவிக்குமாறு எமது மக்கள் வீதியோரங்களிலே தமது காணிகளுக்கு முன்பாக கொட்டகையிட்டு கொட்டும் வெயிலிலும் இந்த பலவிதமான அசௌகரியங்களுக்கு ஊடாக பிள்ளைகளோடு குடும்பமாக அவர்கள் எதிர்பார்ப்பாட்டங்களை தெரிவிக்கின்றார்கள். இதற்கும் இந்த அரசு காணாமல் இருப்பது, இதனைக்கான ஒரு சரியான நடவடிக்கையை விரைந்து எடுக்காமல் இருப்பதும், எந்த சட்டத்தின் கீழ் அல்லது எந்த கொள்கையின் கீழ் இது உள்வாங்கப்படுகின்றது. அது மட்டுமல்ல, எமது மக்கள் இந்த இறுதி யுத்தத்தின் போல் வாரி சென்று வாரி அள்ளி கொண்டு வரப்பட்ட தமது அசையும் சொத்துக்களான நகைகளையோ வாகனங்களையோ அல்லது வங்கியில் வைப்பிலிட்ட தமது பணத்தையோ அவர்கள் கேட்கவில்லை. அசையாத சொத்தாக இருக்கின்ற ஆவணங்களை வைத்திருக்கின்ற தமது காணிகளில், தாம் பூர்வீகமாக வாழ்ந்த காணிகளில் தம்மை குடியேற்றுமாறுதான் அவர்கள் கேட்கின்றார்கள். குப்பை மேடு சரிந்தவுடன் இந்த அரசானது மிகவும் விரைந்து அந்த பாதிக்கப்பட்ட மக்களுக்கு சகல விதமான உதவிகளையும் பெற்று கொடுத்தது மட்டுமல்ல, அதற்கென விசேட ஒரு பாராளுமன்ற அமர்வையே நடத்தியது. அந்த மக்களுக்காக, பாதிக்கப்பட்ட மக்களுக்காக நானும் அனுதாபங்களை தெரிவித்துக் கொள்வதோடு அவர்களது துன்பத்தில் நாமும் பங்கெடுத்துக் கொள்கின்றோம். ஆனால் இந்த நாட்டில் உள்ள அனைத்து பிரஜைகளையும் ஒரே தரத்திலே வைத்து இந்த அரசு கவனிக்க வேண்டும். ஓர் மூன்றாம் தர பிரஜையாக தமிழர்களை ஏன் எதிர்நோக்குகின்றீர்கள் என்பதுதான் இங்கு வேதனைக்குரிய ஒரு விடயமாக இருக்கின்றது. எமது மக்களுக்கு ஒரு இயல்பான நிலையை, ஒரு சாதாரண சூழலில் வாழக்கூடிய ஒரு நிலையை உருவாக்கி தாருங்கள் என்றுதான் நாம் உங்களிடம் பணிவாக கேட்டுக்கொள்கின்றோம். வேலைவாய்ப்பு வழங்கும் விடயத்திலும் பல்வேறு விதமான முரண்பாடுகள் காணப்படுவது மிகவும் வேதனைக்குரிய ஒரு விடயமாகும். இந்த யுத்த காலத்திலே, இந்த யுத்தத்திலே பல இன்னல்களை அனுபவித்து கல்வியை மேற்கொண்டு கல்வி தரம் உள்ளவர்களுக்கு அந்த வேலைவாய்ப்புகள் வழங்கப்படாமல் அவர்கள் வேலைகளை தேடி அலைந்து கொண்டு திரிகின்ற வேளையிலே, தென்பகுதியிலிருந்து வடபகுதிக்கு இல்லை அரச வெற்றிடங்களை நிரப்புவதற்காக இங்கிருந்து உத்தியோகத்தர்கள் அனுப்பப்படுகின்ற நிலைமையானது எமது மக்களை மேலும் பாதிப்படைய செய்கின்றது. அது மட்டுமல்ல, இந்த பட்டதாரிகள் தொடர்ந்து வேலையை தேடுகின்ற, வேலை பெற்றுக்கொள்கின்ற போராட்டத்திற்காக தொடர்ந்து போராடி கொண்டிருக்கின்றார்கள். அது மட்டுமல்ல, ஏற்கனவே வேலை செய்த அனுபவங்களுடைய பலர் வாழ்கின்ற அந்த சூழலிலே இந்த யுத்த நேரத்திலே மூடப்பட்ட கைத்தொழிற்சாலைகள் இதுவரை திறக்கப்படாமல் இருப்பதும் வேலைவாய்ப்பற்றிருப்பதற்கும் எமது நாடு தொடர்ந்து ஏழ்மை நாடாக இருப்பதற்கும் ஒரு காரணியாக அமைகின்றது. சிறு கைத்தொழிற்சாலைகளை அமைப்பது, உற்பத்தி செய்யப்படுகின்ற மூலப்பொருள்களை முடிவு பொருளாக மாற்றுவது, முயற்சியாளர்கள், கைத்தொழிலில் ஈடுபட்டிருக்கின்ற முயற்சியாளர்களை ஊக்குவிப்பது, மூடப்பட்ட கைத்தொழிற்சாலைகளை திறப்பது போன்ற நடவடிக்கைகள் எடுக்கப்படாது, அவர்களது அதற்கு மாறாக அவர்களது வாழ்வாதாரத்திலே அடிமடியிலே கை வைப்பது போன்று மீன்பிடி தொழிலிலே எல்லை மீறி வந்து தென்பகுதி மீனவர்கள் மீன்பிடியில் ஈடுபடுவதும் ஒரு வேதனைக்குரிய ஒரு விடயமாகத்தான் அமைந்திருக்கின்றது. எல்லை மீறி வருவது மட்டுமல்ல, பொருத்தமற்ற முறையிலே, பொருத்தமில்லாத வகையிலே மீன்பிடி தொழில்களில் ஈடுபடுவதால் அந்த யுத்தத்தில் பாதிக்கப்பட்டு மீள்குடியேறிய எமது மக்களை மேலும் அது பாதிப்படைய செய்கின்றது. அங்கு முரண்பாடுகள் ஏற்படுகின்றது, அவர்களுடைய வருமானம் பாதிப்படைகின்றது. முல்லைத்தீவு மாவட்டத்தின் கொக்குளாய் பகுதியிலே நீதிமன்றம் உத்தரவிட்டது, மீன்பிடியில் அவரையும் ஈடுபட வேண்டாம் என்று உத்தரவிட்ட பின்பும் தென்பகுதி மீனவர்கள் அதையும் மீறி அங்கு மீன்பிடி தொழிலில் ஈடுபட்டு, அங்கு பூர்வீகமாக மீன்பிடி தொழிலில் ஈடுபட்டிருக்கின்றவர்களுக்கும் இவர்களுக்கும் இடையே முரண்பாடு ஏற்பட்டது கடந்த வாரம் நடைபெற்ற ஒரு நிகழ்வு. இந்த இடத்திலே தான் இந்த சட்டம், இந்த சுற்றுநுரூபம், இந்த கொள்கைகள், நீதிமன்றம், நீதிபதி என்பவற்றுக்கு அப்பாலே இந்த யுத்தத்தில் பாதிக்கப்பட்ட இடங்களிலே என்ன நடைபெறுகின்றது, இதற்கு இந்த அரசு என்ன பதில் கூறப்போகின்றது, அரசு அதிகாரிகளும் இவற்றை கண்டும் காணாத வகையில் இருப்பதற்கு காரணம் அவர்களுக்கும் பாதுகாப்பற்ற நிலைமை. சட்டத்தை மீறி அல்லது அரச கொள்கைகளுக்கு அப்பால் அங்கு நடவடிக்கைகள் நடைபெற்று கொண்டிருக்கின்றது என்பது தெரிந்தும் அரச அதிகாரிகள் அது பற்றி வெளிப்படுத்துவதற்கு அவர்கள் பயப்படுகிறார்கள். அவர்களுடைய உயிர்களுக்கே ஒரு உத்தரவாதம் இல்லாத நிலை காணப்படுவது மிகவும் ஒரு வேதனைக்குரிய விடயமாகும். இதுக்கு மேலாக இந்த யுத்த காலத்திலே பலர் கொல்லப்பட்டிருக்கின்றார்கள், பலர் காயமடைந்திருக்கின்றார்கள். இவர்களுக்குரிய கடும் பாதிப்பிற்றோர்களுக்கான நிவாரணங்கள் இது வழங்கப்படுவதற்கு ஒரு ஆக்கப்பூர்வமான நடவடிக்கைகள் எடுக்கப்படவில்லை. அந்த பாதிக்கப்பட்ட மக்கள் தாம் இழந்த அந்த உறவுகளுக்கான அந்த இறந்தவர்களுக்கான நிவாரணங்களை பெற்றுக்கொள்வதற்காக, கடன் பாதிப்புற்றோர் நிவாரணத்துக்கு பெற்றுக்கொள்வதற்கான ஆவணங்களை அனுப்பியும் அதற்கான நிதிகள் ஒதுக்கீடு செய்யப்படாமையினாலே அவை கிடப்பில் கிடப்பதனால் அவர்கள் அவற்றை பெற்றுக்கொள்ள முடியாத நிலை காணப்படும்.
ஆர்டர் ப்ளீஸ். நியோஜகாரக சபாபத்துமா மூலாசனிட்டு
நீங்கள் தொடரலாம்.
நன்றி. இது மட்டுமல்ல, இந்த உறவுகள் காணாமல் ஆக்கப்பட்ட எமது உறவுகள் நீண்ட காலமாக தாங்கள் ஒப்படைத்த தமது உறவு எங்கே என்றுதான் கேட்கின்றார்கள். அவர்களிடம் தம்முடைய உறவுகளை ஒப்படைத்தமைக்காக வட்டுவாகலில் வைத்து, ஓமந்தையில் வைத்து, கப்பலில் கொண்டு வந்து புல்மோட்டையில் வைத்து தங்களுடைய உறவுகளை அவர்கள் பதிவு செய்து ஒப்படைத்திருக்கின்றார்கள் இந்த அரசிடம். அவ்வாறு ஒப்படைத்தமைக்கான ஆவணங்களை, ஆதாரங்களை அவர்கள் வைத்திருக்கின்றார்கள். புதன பத்திரிகைகளின் மூலமாக அந்த ஒப்படைக்கப்பட்ட சில உறவுகளது புகைப்படங்கள், பெயர்கள் வெளிவந்திருக்கின்றது. ஒப்படைத்து பதிவு செய்யப்பட்டதற்கான ஆவணங்களை வைத்திருக்கின்றார்கள். இந்த ஒப்படைக்கப்பட்ட தமது உறவுகளை எங்கே என்று அதற்கு பதில் கூறுமாறு நீண்ட காலமாக இந்த தாய்மார், குறிப்பாக இந்த யுத்தத்திலே அதிகமாக பாதிக்கப்பட்ட இந்த பெண்கள் வீதியோரங்களிலே கொட்டகை அமைத்து தமது உறவுகளை திருப்பி ஒப்படைக்குமாறும், காணாமல் ஆக்கப்பட்டால் அவர்களுக்கு என்ன நடந்தது என்பதை கூறுமாறும், குற்றவாளிகளுக்கு தண்டனை வழங்க வேண்டும் எனவும் அவர்கள் தொடர்ந்து போராடி கொண்டிருக்கின்றார்கள். இவர்களது நிலைமைகளை தென்பகுதியிலே இருந்து வருகின்ற அமைச்சர்கள், பாராளுமன்ற உறுப்பினர்கள் நீங்கள் சென்று பார்க்கின்றீர்கள். ஆனால் இங்கு வந்து நீங்கள் அவற்றை பற்றி கதைப்பதில்லை. உங்களுடைய சட்டங்களும் கொள்கைகளும் உங்களுடைய விவாதங்களும் தனிப்பட்ட முறையிலே உங்களுக்குள்ளே இருக்கின்ற குரோதங்களை நீக்கிக் கொள்கின்ற வகையிலும், தனிப்பட்ட முறையிலே கட்சிக்குள் நீங்கள் செல்வாக்கு செலுத்தக்கூடிய வகையிலும் தான் உங்களுடைய நடவடிக்கைகளை எடுக்கின்றீர்களே தவிர, இந்த பாதிக்கப்பட்ட மக்களுக்கு நிவாரணம் கொடுக்கக்கூடிய வகையில், அவர்களுக்கு விமோசனம் கொடுக்கக்கூடிய வகையில், அவர்களும் இந்த நாட்டின் பிரஜைகள் என்ற வகையிலே பேதமற்ற முறையில் நடவடிக்கை எடுக்க நீங்கள் மறுக்கின்றீர்கள். ஆனால் எமது மக்களை, இந்த தமிழர்களை ஒரு மூன்றாம் பிரஜையாக நீங்கள் கருதாது. அவர்களும் இந்த நாட்டின் மக்கள். அவர்கள் 30 வருட கால யுத்தத்திலே பாதிக்கப்பட்டவர்கள். அந்த பாதிப்பின் விளைவிலிருந்து அவர்கள் மீண்டெழ முடியாத, தொடர்ந்தும் பாதிப்புக்கு உட்படுத்தப்பட்டு கொண்டிருக்கிறார்கள் என்ற விடயங்களை நீங்கள் ஏன் ஏற்க மறுக்கின்றீர்கள் என்று நான் மிகவும் வினயமாக உங்களிடம் கேட்டுக்கொள்கின்றேன். இந்த யுத்தத்திலே பாதிக்கப்பட்டு அந்த பங்கருக்குள்ளும் அந்த செல்வீச்சுக்குள்ளும் கல்வியை தொடர்வதற்கு அந்த நேரம் நமது பிள்ளைகள் பட்ட கஷ்டங்களை நானும் அனுபவித்திருக்கின்றேன். ஆனால் அதிலிருந்து மீண்டெழுந்து வந்து அவர்கள் சரியான ஒரு தங்களுடைய கல்விக்கேற்ற ஒரு உத்தியோகத்தை பெற்றுக்கொள்ள முடியாத நிலையிலே அவர்கள் வேலைக்கு தகுதியானவர்கள் இருந்தும் வேலைக்கு அலைந்து கொண்டிருக்கின்ற நிலையிலே நீங்கள் தென்பகுதியில் இருந்து இங்கிருந்து உத்தியோகத்தர்களை எமது பிரதேசங்கள் நோக்கி அனுப்புகின்றீர்கள். ஆனால் அவர்கள் ஒரு 3 மாதமோ 6 மாதமோ அங்கே வேலை கடமையாற்றி விட்டு மீண்டும் மாற்றலாகி தமது சொந்த இடங்களுக்கு சென்று விடுகிறார்கள். இதன் காரணமாக தொடர்ந்து எமது இந்த வடகிழக்கு பிரதேசங்களிலே வெற்றிடங்கள் நிரவி வருவதும், அந்த வெற்றிடங்கள் நிறைவு செய்யப்படாது இருப்பதும் தொடர்ந்து அது பாதிக்கப்பட்ட மக்களை மேலும் பாதிப்படைய செய்கின்றது. எனவே இந்த பாதிக்கப்பட்ட மக்களையும் அங்கே அவர்களுடைய நீங்கள் இன, பேத, மதம் என்பவற்றுக்கு அப்பால் அவர்களையும் இந்த நாட்டின் பிரஜைகளாக கருதி, மூன்றாம் தரப்பினராகவோ அல்லது அவர்கள் ஒரு மாற்றான் பிள்ளையாகவோ நீங்கள் கருதாது, அவர்கள் ஒரு இயல்பு வாழ்க்கை வாழக்கூடிய வகையிலே சுவீகரித்து வைத்திருக்கின்ற, பிடித்து வைத்திருக்கின்ற அவர்களது காணிகளை விடுவித்து, காணாமலாக்கப்பட்ட அல்லது கையில் ஒப்படைக்கப்பட்ட எமது பிள்ளைகளை, ஆவணங்களோடு இருக்கின்ற அந்த உறவுகளை அவர்கள் தங்கள் ஒவ்வொரு தாயும், நீங்கள் அந்த தாய்மார் அந்த கொட்டில் போட்டு அங்கு இருந்து பரிதவிக்கின்ற அவர்களுடைய கண்ணீரை நீங்கள் பார்த்தீர்கள் என்றால் நீங்கள் அதற்கு பதில் கூற வேண்டும். எமது தமிழ் பாரம்பரியத்திலே அரசியல் பிழைத்தோர்க்கு அறம் கூற்றாகும் என்ற ஒரு கதை மட்டுமல்ல, அதற்கான ஆதாரங்களும் இருக்கின்றது. இவ்வாறாக இந்த அரசு தொடர்ந்து இழுத்தடிப்புகளை செய்கின்ற பொழுது ஒரு தாயின் கண்ணீரின் பெருமதி அது விலைமதிக்க முடியாதது, அதற்கு பதில் கூறியே ஆக வேண்டும். எனவே நீங்கள் சட்டங்களை ஆக்குகின்ற பொழுது, கொள்கைகளை ஆக்குகின்ற பொழுது, சுற்றுநிருபங்களை ஆக்குகின்ற பொழுது அது முழு மக்களுக்கும் சரியாக சென்றடைகின்றதா? ஆக்கப்படுகின்ற சட்டங்கள், கொள்கைகள், சுற்றுநிருபங்கள் மக்களை பாதிக்கின்றதா என்பதை நீங்கள் ஒரு தரம் சிந்தித்து பார்க்க வேண்டும். எல்லோ மக்களையும் ஒரே பிரஜையாக கருதி அவர்கள் ஒரு இணக்கப்பாடான சூழலிலே வாழக்கூடிய வகையில் ஆதன செய்ய வேண்டும் என்று கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
நன்றி. ஒன்றபல் அசுமார சிங்.
ஸ்துதி காரக சபா நியோஜ சபாபத்துமணி. විශේෂයෙන් අද සාකච්ඡාවට භාජනය කරන සමාගම් පනතහා සමිති ආඥා පනත යටතේ නියෝග යටතේ කතා කිරීමට ලැබීම ගැන සන්තෝෂයට පත් වෙනවා. මේ අද කතා කරන සමාගම් පනත හා සමිති ආඥා පනතේ නියෝග හරහා මේ රටේ අලුතෙන් ආරම්භ කරන සමාගම් වලට සහ අනෙකුත් ව්‍යාපාරවලට ලැබෙන අනාගත නිදහස ගැන සතුටට පත් වෙනවා. ඒ වගේම මේ සමාගම් ගැන කතා කරනකොට විශේෂයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වන ආදායම් ගැන කතා කළ යුතුම වෙනවා. මම පසුගිය අවුරුද්දේ අවසාන වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු දත්තවලින් ලබාගත් දත්ත අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ආදායම් ගෙවන සමාගම්වල වර්ගීකරණය දෙස බැලුවා. උදාහරණයකට කෝපරේට් සෙක්ට එකේ වාසික සමාගම් තියෙන්නේ 45,295ක්, විදේශ සමාගම් තියෙනවා 1,778ක්, රාජ්‍ය සමාගම් කියන්නේ ස්ටේට් කෝපරේෂන් 81ක්. මේ අදී වශයෙන් කෝපරේට් සෙක්ට එකේ 47,154යි ලංකාවේ සමාගම් තියෙන්නේ. නන් කෝපරේට් සෙක්ට එකේ කියන්නේ පුද්ගල ලියාපදිංචි සමාගම් හැටියට නැත් ආදායම් උපදවන අය හැටියට 135,170ක් පමණ වෙනවා. හවුල් ව්‍යාපාර 11,439ක් වෙනවා. ඒ වගේම ඔය ඇසෝසියේෂන්ස් ක්ලබ්ස් වගේ 1,730ක් වෙනවා. සේවකය ඒ කියන්නේ ආදායම් බදු ආදායම් ගෙවන සේවකයෝ 426,496යි. වැඩ කරන ජනතාව හැටියට ඉන්නේ 574,835යි. එතකොට මේ ආදී වශයෙන් සම්පූර්ණයෙන්ම මේ වැඩ කරන ජනතාව 426,496යි. මේ සියලු දෙනාම එකතු කරාමත් ඉන්නේ. තවම අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පසුගිය දත්වලට අනුව තියෙන්නේ 574,835ක විතර ටැක්ස් ෆයිල්ස්. ඉතින් මේක තමයි මේ රටේ පවතින වර්තමාන තත්ත්වය. මේ තත්ත්වය ගැන අපි කතා කරනකොට අතීතයේ වුණ සිද්ධීන් වලින් අපි පාඩම් ඉගෙනගෙන අනාගතයට මුහුණ දිය හැකි ආකාරය ගැන කල්පනා කළ යුතු වෙනවා කාරක සභා සභාපතිතුමනි. දැන් රාජ්‍ය ආදායම ගත්තාම පසුගිය කාලේ අපි දැක්ක රාජ්‍ය ආදායම් දිගින් දිගටම කඩා වැටුණා. 1990 20%ක් වුණ රාජ්‍ය ආදායම 2014 වෙනකොට 10%ක් කඩා වැටිලා. එතකොට මේ අපි දැක්ක පසුගිය කාලේ හිටිය ආර්ථික ඔස්තාර්ලා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් හිටියා පී.බී. ජයසුන්දර කියලා, එතුමා කිව්වේ ආර්ථික ඔස්තාර් හැටියෙන්. නමුත් මේ ආර්ථික ඔස්තාර්ලා කරේ මේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැට්ටීම. 1990 20%ක් තිබුණ එක 10% දක්වා කඩා වැටුණා. ඉතින් මේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුව හැටියට බලපෑවේ ණය ගෙවන්න හැකි ව්‍යාපාර පටන් ගන්න නැතුව සුදු අලි ටිකක් හදලා ගිහිල්ලා තමයි පසුගිය කාලේ අපි දැක්කේ තියෙන්නේ. මේ ක්‍රමවේදය තුළ කොහොමද අපි ණය ගෙවන්නේ, ආර්ථිකය ඔසවා තබන්නේ කොහොමද කියන බාරදුව කර්තව්‍ය අපිට පැවරිලා තියෙනවා රජයක් හැටියට. අපිට හැකියාවක් ලැබුණා 2016 අග වෙනකොට රාජ්‍ය ආදායම 2014 10%ක් තිබුණ එකට 14%ක් වැනි තැනකට ගෙනෙන්න. 2017 තවත් ඉදිරියට ගෙනල්ලා 15%ක් දක්වා අපිට මේ වන විට ගේන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මෙයාදී වශයෙන් මේ වාර්ෂිකව රාජ්‍ය ආදායම 5%කින් වැඩි කරගෙන ඉදිරියට ගියේ නැත්නම් අපිට මේ ණයකන්ද සඳහා තියෙන අභියෝගයත් ඒ වගේම රජයේ අනිකුත් ව්‍යාපාර අලුත් සංවර්ධන කටයුතු සඳහා තියෙන අභියෝගයත් කියන මේ දෙකම පැවරිලා තියෙනවා. දැන් මේ රාජ්‍ය ණය ගැන කතා කරනකොට ණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයේ විකාශනය හා ස්වභාවය ගැන කතා කරොත් අපිට මතකයි 1950 තිබුණේ රුපියල් මිලියන 654ක් විතර. ඒක 1980 වෙනකොට මිලියන 51,346ක් වගේ වුණා. 2015 වන විට ඒක 85,000,000,000 විතර වෙනකන් වැඩි වුණා. එතන මේ ආදී වශයෙන් මේ වැඩිවීමේ ස්වභාවය රටට ඉතාමත් අහිතකර විදිහට රටේ ණය ප්‍රමාණය වැඩි වුණා. මේ දේශීය විදේශීය රාජ්‍ය ණය එකතු කරගත්තාම අපි ඒක පුද්ගල රාජ්‍ය ණය හැටියට ගත්තොත් 1950 ඉඳන් 2015 වෙනකන් 1950 තිබුණේ රාජ්‍ය ණය හැටියට තිබුණ ප්‍රමාණයයි 2015 වෙන විට තිබුණ ප්‍රමාණයයි ගත්තාම 1950 තිබුණේ රුපියල් 87ක විතර රාජ්‍ය ණය ප්‍රමාණයක් ඒක පුද්ගල රාජ්‍ය ණය. එතකොට මේක 1980 වෙනකොට 3,482කට වැඩි වුණා. 2015 වෙනකොට 405,572ක් බවට පත් වෙලා තියෙනවා එක් පුද්ගලයෙක් රටේ ණය බර හරහා එක් පුද්ගලයෙක් රටේ ණය හැටියට ගෙවන්න තියෙන ප්‍රමාණය. මේ ලෝකේ මේ අපේ ප්‍රදේශයේ අපේ ආසියානු රටවල් වල අපේ රටට කිට්ටුවෙන් තියෙන රටවල් වල තෝරාගත් රටවල් වල ගත්තොත් 2015 වසරේදී රාජ්‍ය ණය හා දලදේශීය නිෂ්පාදනයේ අනුපාතයක් හැටියට ගත්තොත් බංග්ලාදේශයේ රාජ්‍ය ණය 34ක් වන විට ඉන්දියාව 67.2ක් වෙනවා, ඉන්දුනීෂියාව 27.3ක් වෙනවා, මැලේසියාව 57.4ක් වෙනවා, පිලිපීනය 37.1ක් වෙනවා, තායිලන්තය 43.1ක් වෙනවා, වියට්නාමය 59ක් වෙනවා. එතකොට මේ රීජන් එකෙත් මේ වටපිටාවෙන් සියලුම රටවල් අතර වැඩිම වෙන්නේ ලංකාව 76ක් වෙනවා. ඉතින් මේක තමයි වර්තමාන තත්ත්වය ආසියාව හැටියට ගත්තත් අපේ මේ ණයකන්ද කියන එක දරාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එමනම් කොහොමද මේ අභියෝගය හරහා රට ඉදිරියට ගෙනියන්නේ කියන කාර්යවේදී අපිට තියෙන අවස්ථා උපරිම ප්‍රයෝජනෙට ලබා ගත්තේ නැත්නම් අපිට ඉදිරියට යා හැකි තත්ත්වයක් නැති වෙනවද? ඒ වගේම මේ ඉදිරියට යන ක්‍රියාමාර්ගවලදී ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න හැකි මාතෘකා කීපයක් අද මම කතා කරන්න කැමතියි. උදාහරණ GSP+. GSP+ හරහා අපිට භාණ්ඩ වර්ග 600කට වඩා වැඩි ප්‍රමාණයක් විදේශ රටවල් වෙළඳ පොළවල් වලට වෙළඳ පොළවන් ආකර්ෂණය කරගැනීමෙන් වෙළඳාම් කළ හැකි වෙනවා භාණ්ඩ වර්ග 6600කට වඩා වැඩි ප්‍රමාණයක්. මේ GSP+ ලැබීම තුළ අපි දැක්කා යුරෝපා පාර්ලිමේන්තුව හරහා ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ඒ ලබාගත් කීර්තිය මානව හිමිකම් පැත්තෙන් ඒ වගේම යහපාලනයේ පැත්තෙන් ඒ වගේම අන්‍යෝන්‍ය සහජීවනය උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි ගත්ත සාධනීය ක්‍රියාමාර්ග මේ ආදී සියලු දේවල් උපයෝගී කරගෙන තමයි අපිට හැකියාව ලැබෙන්නේ GSP+ ලබා ගන්න. මේත් එක්කම අපේ නිවැරදි විදේශ ප්‍රතිපත්ති නිසා අද වන විට අපිට හැකියාව ලැබිලා තියෙනවා නොයෙකුත් විදේශ රටවල් හරහා ඒකාබද්ධ වෙමින් ව්‍යාපෘති පටන් ගන්න. අපි දැක්කා පසුගිය කාලේ ගරු අග්‍රාමාත්‍යවරයා විදේශ සංචාරවල මටත් අවස්ථාව ලැබුණ එතුමා සමඟ ජපානයේ සංචාරය කරන්න. එතකොට අපි දැක්කා ජපාන් රජයෙන් අපිට ආධාර ලබා දීමට කැමැත්ත සහ අනාගත සැලසුම් අපිත් එක්ක ඒකාබද්ධ වෙලා කරන්න තියෙන හැකියාව ගැන සොයා බලන ආකාරයේ වෙනදාට වඩා වෙනස් විදිහට පුළුල් දැක්මකින් යුතුව ඒ ආධාර අපිට ලබා දුන්නා. විශේෂයෙන් කාර්යක සභාපතිතුමනි සමහර ව්‍යාපෘති ජපානය ඉන්දියාව එකතු වෙලා කරන තැනකට ඇවිල්ල තියෙනවා. මේක ඉතාමත් හොඳ වර්ධනයක්. ජාත්‍යන්තර වගතයට ගත්තොත් අද ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අප අවට අපේ අනෙකුත් රටවල් එක්ක ඒකාබද්ධ වෙලා යන ගමන ඒ ආකාරයෙන් ගිය නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. ඒ එවැනි හැකියාවන් සමග අපිට හැකියාව ලැබලා තියෙනවා පසුගිය මාස එකහමාරක තුළ ජපානය ඉන්දියාව වගේ රටවල් හරහා විදේශ ඒ නියෝකුත් සම්පත් අරගෙන ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් ප්‍රොජෙක්ස් වගේම ගවර්මන්ට් ටු ගවර්මන්ට් පාර්ට්නර්ෂිප් ප්‍රොජෙක්ස් මේ ආදී වශයෙන් විශාල ප්‍රමාණයෙන් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව අපිට ලැබුණා. ඒත් එක්කම මේ අනාගතය ගැන කතා කරන කලින් මට කලින් කතා කරපු මහින්ද අමරවීර ඇමතිවරයා කතා කර ආයෝජන සම්බන්ධව එතුමා කතා කරපු සමහර දේවල් සමග මමත් එකගයි. මොකද අද ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ආයෝජනයේ ආශ්‍රිතව තියෙන විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ තියෙන ක්‍රියා කිරීමේදී තියෙන ප්‍රධාන ගැටලු. ඒ කියන්නේ සමහර ප්‍රතිපත්තිමය තීරණ කැබිනට් එකෙන් ගත්තත් රජයෙන් ගත්තත් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න තියෙන දුර්වලතාවයේ කල්යෑම. මා දන්න ව්‍යාපෘති කිහිපයක් තියෙනවා. අවුරුදු දෙක තුනක් විදේශ ආයෝජකයෝ ඇවිල්ලා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න උත්සාහ කරත් විවිධ බලපෑම් ඔස්සේ විවිධ දේවල් වලින් මේ ආයෝජන ව්‍යාපෘති කඩාකප්පල් වෙනවා. ඉතින් මේ BOI ආයතනයේ මීට වඩා සක්‍රීයව මේ සඳහා දායකත්වයේ ලබා දෙන තැනක් actual one stop shop එකක්. දැන්ට තියෙන non stop shop එකක් වගේ. ඉතින් මේක one stop shop එකක් වුණේ නැත්නම් අපිට ආයෝජන ආකර්ෂණය කරගැනීමේ හැකියාව ලැබෙන්නේ අනාගතේ. ඒක තමයි අපිට තියෙන ප්‍රධාන බාධකයක්. මේ සඳහා මේ නිලධාරීන්ගේ තියෙන මේ ආයෝජන සම්බන්ධයෙන් තියෙන දැක්ම මීට වඩා සාධනීය විදිහට වර්ධනය කරගත යුතු වෙනවා. ඒ සඳහා තමයි අපි රජය විසින් යෝජනා කරලා තියෙන්නේ මේ සියලු දේවල් එකතැනකින් කරගැති ආකාරයේ සුවිශේෂී ආයතනයක් මෙරටට අවශ්‍ය වෙනවා. ඒ හරහා තමයි පුළුවන් වෙන්නේ ආයෝජකයෝ තව තවත් වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගන්න. ඒ ආකර්ෂණය කිරීම තුළ ඍජු ආයෝජකයන්ට අවස්ථාව ලැබෙනවා ඉතාමත් ඉක්මනින් තමන්ගේ තීරණ ක්‍රියාත්මක කරන තැනටපත් වෙන්න. නැත්නම් වෙන්නේ විදේශ ආයෝජකයෝ පැමිණියාට පස්සේ ඒ අවශ්‍ය දත්ත ලබාගෙන ඒ සඳහා තියෙන විවිධ environmental hari නැත්නම් economic hari මේ වාර්තා ලබාගෙන ඉදිරියට යන්න තියෙන කාල ප්‍රමාණය ගත්තොත් සති දැනට අවම වශයෙන් සති 54කට වැඩි කාලයක් ගත වෙනවා මේ සියලුම තීරණ අරගෙන ක්‍රියාත්මක කරලා ආයෝජන ව්‍යාපෘතියක් පටන් ගන්න. ඉතින් මේක පුළුවන් තරම් තව කෙටි කරලා කාලය අවම කරගෙන අඩුතරමේ මාස දෙක තුනක් ඇතුළත මේ ක්‍රියාත්මක කරන තැනට පත් කරගත්තේ නැත්නම් අපිට ලෝකයේ ඉදිරියට යන ආයෝජන ව්‍යාපෘති සමග තරඟකාරී විදිහට ආයෝජන ඉදිරියට යා හැකි අවස්ථාවෙන් අපිට ගිලිහි යනවා. මෙන්න මේ අභියෝගයේ තියෙනවා. මේ අභියෝගයේ රජයට තනියම කළ නොහැකි මේ සඳහා නිලධාරි පැලැන්තියම මේ සඳහා තමන් ආයෝජන සම්බන්ධයෙන් තියෙන දැක්ම මීට වඩා පුළුල් විදිහට රටට ආදරය කරන ජනතාව විදිහට මේ ගැන බැලිය යුතුයි කියා මම සිතනවා. ඉතින් මේ කාර්යයන් ඉටු කරගත්තේ නැත්නම් තමයි ඉටු කරගත් නැත්නම් අපිට මේ තියෙන අභියෝග ජය ගන්න බැරි වෙනවා. මේ වගේම පසුගිය කාලේ අපි දැක්ක විශාල වැරදි තීරණ රාශියක් අරගෙන තිබුණා. අපි අද ආංශික අධීක්ෂණ විදුලි බලය සම්බන්ධ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අපි කතා කරා මේ රටේ සමහර විදුලි බලය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන උදාහරණයක ඩීසල් බලාගාර වල පවත්වන සමහර බලාගාරවල power purchase agreement විදුලිය ලබා ගැනීමේ වන agreement එක ගත්තොත් කෙරවල පිටිය වෙස්ට් කෝස් බලාගාරයේ ගත්තොත් විශාල වශයෙන් මේ අක්‍රමිකතාවයල් වෙලා තියෙනවා. මේ බලාගාර සම්බන්ධයෙන් power purchase agreement එකේ යෝජිත අවුරුද්දකට පස්සේ මේ ගිවිසුම් නැවත සමාලෝචනය කරලා මේ සම්බන්ධයෙන් වන මේ වියදම් අඩු කරගත යුතුයි කියන දේ 2011 ඉඳන් අද වෙනකන් 2016 වෙනකන් පසුගිය අවුරුද්ද වෙනකන් මේ සඳහා සාකච්ඡා කරලත් නැහැ. මේ සඳහා ක්‍රියාමාර්ග අරගෙනත් නැහැ. ඉතින් මේ වගේ වැරදි තීරණ අපි දැක්ක මේ වැරදි තීරණ නිසා විශාල වශයෙන් අපේ ජනතාවගේ බදු මුදල් රටට නොලැබී ගියා. ඒ විතරක් නෙමෙයි ඉතාමත් අනවශ්‍ය විදිහට අපිට වියදම් ගියා විදුලි බල නිෂ්පාදනය වගේ දේවල් වලට. අපි හිතන්නේ මේ සියලු දේවල් නිවැරදි කරගත යුතු වෙනවා ඉදිරි ආයෝජන සහ අනිකුත් ක්‍රියාමාර්ග වලට අපි යනකොට. රටක් හැටියට අපිට මේ යහපාලන ආණ්ඩුව හරහා අපිට කරගත හැකි තැනකට අපි අද රජයේ පත් වෙලා තිනවා මුළු පාර්ලිමේන්තුව මාණ්ඩුවක් ආණ්ඩුවක් බවට පත් වෙලා තිනවා විශේෂයෙන් ආංශික අධීක්ෂණ කාර්ක සභා හරහා නිකුත් කාර්ක සභා ක්‍රම හරහා ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 2017 වර්ෂය තවත් ඉදිරි කාලෙත් සක්‍රියව මේ කාර්යයන් ඉදිරියට ගෙනියමින් ආයෝජන අවස්ථා වැඩි කරගන්න ස්තුතියි
Thank you very much honorable Sandima Gamage
ලසනුඩ මන්දිතුමනි දෙදස් හත අංක හතධරණ සමාගම් පනතේ යටදේ සමාගම් ගාස්තු නියෝග හා සමාගම් ලේකම් වරුන්ගේ ගාස්තු පිළිබඳව අදහස් දැක්වීමට මම බලාපොරොත්තු වෙනවා 1991 අංක 18 දරණ 2013 ජනවාරි දෙවන දිනදී ගැසට් අධීක්ෂ ගැසට් නිවේදනය සහ අංක 1841 8 2013 දෙසැම්බර් 18 දින අංක 1847 2 දරණ අධීක්ෂ ගැසට් පත්‍ර මගින් නිකුත් කරලා තිබුණු නියෝග වෙනුමට 2016 අයවැය යෝජනාවල 419 යෝජනා අනුව ගාස්තු වසර තුනකට වරක් සමාලෝචනය කර සංශෝධනය කිරීමට යටත්ව 1912 දරණ 2016-10-25 අධිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම ගාස්තු නව ගාස්තු ප්‍රකාශය පත් කරලා තිනවා. ඒ අනුව සමාගම් වර්ග කීපයක ලියාපදිංචි ගාස්තු සංශෝධනය කරලා තිනවා. විශේෂයෙන්ම සීමා සහිත පොදු සමාගම්වල ලියාපදිංචි ගාස්තු සම්බන්ධයෙන් කිසිම වෙනසක් කරලා නැහැ. ඒ ප්‍රාදේශීය මුදල ඒ විදිහෙම තියෙනවා, ගාස්තු ඒ විදිහෙම තියෙනවා. ඒ වගේම සමාගම් ලේකම් වරුන් ලෙස තනි පුද්ගලයන් මගින් ලියාපදිංචි කරන ලබන ව්‍යාපාර සම්බන්ධයෙන් රුපියල් 2500 සිට 5000 දක්වා ගාස්තු ඉල්ලනවා තියෙනවා. ඒ වගේම අද වැඩිපුරම රජයට විවේචනය එල්ලවන විදේශීය සමාගම් වලට විවිධ පහසුකම් සැලසීම කියන කරුණ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. මේ අක්වර්ල සමාගම් සඳහා ලියාපදිංචි ගාස්තුව ලක්ෂයේ 100,000 දක්වා වැඩි කරලා තියෙනවා. විශේෂයෙන් මේ කියන්න ඕනේ මොකද හැමතිස්සෙම විපක්ෂයෙන් උදවිය රජ නැගිල්ල දෙක කරන්නේ විදේශීය එවම බහුජාතික එවම විජාතික සමාගම් වලට තනක් දෙනවා කියලා මේ ලියාපදිංචි කිරීම තුළ ලක්ෂ රුපියල් 50,000කින් ඒ මුදල වැඩි කරලා තියෙනවා. ඒ වගේම විදේශීය සමාගම් විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ස්ථානයක් ලියාපදිංචි කිරීම සඳහා අය කරලා තිබෙන ගාස්තු 50,000 විතර 60,000 දක්වා ඉල්ලන කරලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් සාමාන්‍ය සමිති ලියාපදිංචි සම්බන්ධයෙන් සමිතියක වාර්ෂික වාර්තා ගොනු කිරීම සඳහා අය කිරීම සංශෝධනය කළා නැහැ. ඒ වගේම සමාගම් ලේකම්වරුන් සම්බන්ධයෙන් කතා කරද්දී සමාගම් ලේකම්වරුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා සාධිකලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ සමාජික වීම අනිවාර්ය කරලා තියෙනවා. නිසා මේ යෝජනාවකින් අර විජාතීය කියපලා වෙච්චරකල් ගෙන ආපු චෝදනාව අපි ජාතික මට්ටමට දේශීය මට්ටමට ගෙනල්ලා තියෙනවා. අද සමාගම් ගැන කතා කරද්දී විශේෂයෙන්ම විපක්ෂය කතා කරන වැඩිපුර අවධානය යොමු කරන්නේ මේ යෝජිත ත්‍රිකුණාමල තෙල් ටැංකි ගබඩා පරියන්තය සම්බන්ධයෙන්. මේක ලංකා සිවෙට්කෝ ආයතනය සහ IOC ආයතන අතර සාකච්ඡාවකට යොමු වෙච්ච කරුණක්. මේක අවුල් ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යන්න යෝජනා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ටැංකි සංකීර්ණ ගැන කතා කරද්දී 1930 ඉදි කරලා අවසන් කරමු මේ ටැංකි සංකීර්ණය. චීනවරය වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ ස්ථාපනය කරලා තියෙන ටැංකි 100කින් යුතුයි මේ ගබඩ සංකීර්ණ. මෙට්‍රික් ටන් 110ක් මේ ටැංකි සංකීර්ණය ගබඩා කරන්න හැකියාව තියෙනවා. ඒක ටැංකියක ධාරිතාව ටොන් 12,100ක් පමණ වෙනවා. මේකෙදී අපෝ පම්ප් සහ ලෝ පම්ප් කියලා කොටස් දෙකකට මේ කොටස බෙදලා තියෙනවා. මේක දකුණු ආසියාතිකරයේ ඉන්ධන ගබඩා කරන තිත්පොලක් විදිහට සංවර්ධනය කර හැකි සම්පතක්. ඒත් අදටත් ප්‍රයෝජනයට නොගෙන නොගන්න සම්පතක් විදිහට තමයි හඳුන්වන හැකියාව තියෙන්නේ. ටැංකි 100කින් හානියට පත් වූ ටැංකි එකක් තියෙනවා. ඒ වගේම ලංකා යෝසි සමාගම මේ ටැංකි සීයෙන් දා අතරක් මේනොර් පරිහරණය කරමින් ඉන්න ඒ සඳහා ඇමරිකන් ඩොලර් ලක්ෂයක විතර මුදල රජයට ලැබෙන. ඒ වගේම ඉදිරි ටැංකි 80 නිසල් මනින් අතරත් තියෙනවා. මේ වෙනකොට නිදහස ලබලා 1948 සිට 2003 දක්වා මේකෙන් ටැංකි 100 ප්‍රයෝජන ගත්තේ නැහැ. 2003 දී තමයි මේක ප්‍රයෝජන ගන්න පටන් ගත්තේ ටැංකි 14ක්. 2017 වෙනකොට තාමත් 2003 සිට 2017 දක්වා තාමත් ටැංකි 80ක් විනාශ මුඛයට යමින් තියෙනවා. මේ කරුණ සම්බන්ධයෙන් කිසිදු ආකාරකින් කිසිදු රජයක් අවධානය යොමු කරේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන වාර්ෂිකව රුපියල් බිලියන 382 පමණ ඉන්ධන ප්‍රමාණයක් මේ රටේ ආනයත ഘോഷයෙන් ආනයන කරන මෙට්‍රික් ටොන් වලින්. මේක රුපියල් බිලියන 382 විතර මුදලක් මේ සඳහා වැය කරනවා. ලීටර් වලින් කිව්වොත් මෙට්‍රික් ටොන් බිලියන මිලියන 4ක්. අද රටේ ආර්ථික වශයෙන් ගොඩේමින් සිටියත් පසුගිය කාලය තුළ සිදුවෙච්ච විවිධ දූෂණ නාස්ති හේතුවෙන් හදිසි තත්ත්වයකදී අපිට මාස 6කට කාලයකටවත් අවශ්‍ය ඉන්ධන ගබඩා කරගන්න අවශ්‍ය මූලික මූල්‍ය පාසිකම් අප රට සතුත කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම සිංගප්පූරුව ඒ වගේ එමිර් රාජ්‍යයේ ෆුජෛරා නගරේ වැනි ස්ථානවල මේ වගේ ෆුවල් හබ් එහෙම නැත්නම් ඉන්ධන ප්‍රතිපානනය කරන ඉන්ධන කේන්ද්‍රස්ථාන ලෝකේ පිහිටලා තියෙනවා. ඒක නිසා ඒ වගේ කේන්ද්‍රස්ථානයක දකුණු ආසියා අධිකරණයට එවැනි කේන්ද්‍රස්ථානයක අවස්ථාවද රටට දැනෙනවා. මේ නිසා මේ සඳහා විශාල ණය මුදලක් ගැනීම වෙනුවට අවුළු ව්‍යාපාරයක් වශයෙන් IOC සමාගම සහ ලංකා සිපිට්කෝ සමාගම සිපිට්කෝ ආයතනය අවුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීම තුළින් අපි විශ්වාස කරනවා ලොකු ව්‍යාපාරයක් රජයට නැත්නම් සිපිට්කෝ ආයතනය දරන්න නැතුව මේ කටයුත්ත කරන්න හැකියාව තියෙනවා කියලා. ඒ වගේම මේ ශ්‍රී ලංකා රාජ්‍ය සිපිට්කෝ ආයතනය එවක IOC ආයතනය සම්බන්ධ වෙලා කටයුතු කළ යුතුයි කියලා යෝජනා වෙලා තියෙනවා. වර්ෂ 8-9ක් පරිහරණය නොකර සම්පත අද අවුල් ව්‍යාපාරයක් මගින් පරිහරණය කිරීමට සයින් ලාභ ලැබීමට යෝජනා වෙලා තියෙන අවස්ථාවක මේ සම්බන්ධයෙන් විරෝධතා ඉස්මතු කරන පිරිසක් ඉඳීම ගැන ඇත්තටම මම කඩකාටු වෙනවා. එදා හම්බන්තොට වරායට වයකරු මුදල සැකරුම නාස්ති වෙනුවට එදා ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කළා. මේ ඉන්ධන කේන්ද්‍රස්ථානය ආරම්භ කරා නම් අද ඒ කේන්ද්‍රස්ථානයේ ලබන ආදායම්ස ලාභයේ මත සැලකිය යුතු මුදලක් මේ ණය ගැනීම තුලින් ණය ගැනීම සඳහා අපිට හම්බ කරගන්න අපිට උපය ගන්න හැකියාව තියෙනවා කියන එක මම ඒකාබද්ධයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම අද අපි මේ IOC සමාගම නැත්නම් ලංකාවේ IOC සමාගම වශයෙන් නැඳිනුවත් විශේෂයෙන්ම ලංකා IOC සමාගමේ කොටස් කරුවන් ලංකා බැංකුව EPF ආයතන ETF ආයතන රාජ්‍ය ආයතන වල කොටස් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික කොටසුත් මේ සම්බන්ධයෙන් තියෙන මේ ආයතන තුල තියෙනවා. ඒ නිසා මේ ආයතනයක සම්බන්ධ වීම ලොකු අරුබුදයක් බවට පත් වීමට කිසි හේතුවක් නැහැ. මේක දේශපාලන ව්‍යාපෘතියක් විදිහට තමයි මේ විරෝධතා බල කරන්නේ. අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රු කතා කරනකොට සමහර කිව්වා බුල්ටෝ ආදින ආයතනයකට පටන් ගත්තා කියලා. උනට අපි මතක් කරන්න ඕනේ බුල්ටෝ ආදින නැති වුණාට එතුමන්ලට බුල්ටෝ තමයි දෙන්න ඕනේ. එතුමන්ලට වෙන දෙයක් කිව්වට තේරෙන්නේ නැහැ. කරගන්න හැකියාවකුත් නැහැ. අපි GSP සාහනය ලබන වර්ණ තීරුප සාහනය ලබා ගන්න අවශ්‍ය කටයුතු කරලා තිනවා. ඒ වගේම මත්ස සාහන ඉවත් කරගෙන තිනවා. ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදය මෙහෙට ක්‍රියාත්මක කරලා තිනවා. ඒක හොඳම උදාහරණය තමයි පසුගිය මැයි රැලිය. මහින්ද මාත්‍යා කාලේ මැයි රැලි වලට විපක්ෂය ගෙනවා ගියොත් මගරකල ගහනවා. ඔය ලොකුවට ගෑ ගැව්වට ඒ වෝල්පේස් පිටේනිය තුම්ලස් කැල්ලක් අල්ලගෙන ඒකට සෙනගටි කපුරෝලා දැන් බොරුවට ගෑ ගැව්වට අපිට අපි කැම්බල් පිටියේ ඉඳන් බොරල්ල දක්වා බොරල්ල ඉඳන් කුංචි බොරල්ල දක්වා කුංචි බොරල්ල ඉඳන් මරදාන දක්වා මරදාන සිට බුහාරි අන්තිය දක්වා මුරානි අන්තිය සිට පංචිකවත් අන්තිය දක්වා පංචිකවත් අන්තිය සිට මාලිගාව තන්දි දක්වා සෙනඟ පිරුව සම්පූර්ණ පාරවල් ඒ ක්‍රීඩා පිටින් අමතර. ඒ නිසා ඒක අපිට ඡායාරූපගත කරගන්න හැකියාවක් තිබුණ නැහැ. මහින්ද මහත්තයා කාලේ වගේ වුණා නම් ඔකට චොපර 10ක් විතර දාලා මුළු ලෝකෙ වටේ ප්‍රචාරය කරන මෙච්චර සෙනඟාව කියලා. යාපාලනවන්න එහෙම මුදල් වෙන් කරලා තිබුණ නැහැ. එහෙම යෝජනා කරලා තිබුණ නැහැ. ඒක නිසා ඒක අඩුද අපිට කරගන්න බැරිනවා. හැබැයි අපිටත් මේ යාපාලන තිබුණ නැත්නම් මහින්ද මහත්තයාගේ රැලියට සෙනඟේ නැටි බලා ගන්න තිබුණා. එමනම් ඔය එනකින් 10%ක්වත් එන්නේ නැහැ. ඔබ නවත්වන හැටිත් අපි දන්නවා. ඒ වගේම මහින්ද මහත්තයා පෝට් සිටි එක ගිවිසුමාරා අක්කර 80 ගාන හෙක්ටයාර 20 ගාන චීනයට සින්නක්කර විකුණන්න තීරණය කළා ගිවිසුම අස්සම් කරලා තිබිච්ච තන ඉඳන් ඒක දිහා බලබල තමයි මේ රට ජාතිය බේරගන්න මේ විජාතික
කරු මන්ත්‍රීතුමා
විජාතික බලපෑම්වලින්
මේ රට
බේරගන්න කතා කරේ.
කාලය අවසානයි.
හරි. ඒ වගේම අද අපි මම අහන්න ඕනේ ඒ ආයෝජන එන්නෑ කියපු මහතුරුන්ගෙන් හම්බන්තොට ගුවන්තොට පොළ හදලා වරාල් හදලා ක්‍රීඩා පිටි හදලා ඒ වගේ සම්බන්ධශාලා හදලා ඒ කාලේ ගෙන්නගත්තද ආයෝජන කියලා. ආයෝජන තියා මැස් එකක් තාගෙන නිකම්ම හදලා උඩ බලන් හිටියා විතරයි. ඒවා නඩත්තු කරන්නත් වෙනම රාජ්‍ය මුදල් ඒ සඳහා වැය කරපු උදවිය අද විපක්ෂයේ ඉඳගෙන බලයකුත් නැතුව මන්ත්‍රීවරු 40-50ක් විතර තියාගෙන බොරුවට ගෑ ගහනවා රාණ්ඩු ගන්න පුළුවන් කියලා. මේ වගේ වෙන්නේ අහිංසක ජනතාව රැවටෙන එක විතරයි. මේ අහිංසක ජනතාව රවට්ටලා මන්ත්‍රීවරු 40-50 තියා නාණ්ඩු හදනවා කියන එක හීනයක් ප්‍රකාශ කරමින් නිරනිස්ති.
බොහොම ස්තුතියි ගරු විජේපාල හෙටියාරච්චි.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මා සතුටු වෙනවා අද අපේ රජය මගින් ඉතාමත් වැදගත් ඒ වගේ මේ රටට මේ වකවානුව තුළ ඉතාමත්ම වැදගත් වූ මේ සමාගම් පනත පිළිබඳව වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනයන් ඒ වගේම ගාස්තු ඒ ක්‍රියාපටිපාටිය ඒ වගේ මෙහි යම්කිසි කාර්යක්ෂමතාවයක් අනුව මේ රටට වැදගත් වන ආකාරයට අද මේ අලුත් ගැසට් නිවේදනයක් පළ කළා. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් පවත්වන මේ විශේෂ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, අපි දන්නවා ගෙවී ගිය කාල පරිච්ඡේදයත් එක්ක ගත්තම වසර 20ක පමණ කාලයක් මේ රටේ විශේෂයෙන්ම සමාගම් පනත තුළින් විවිධ සමාගම් බිහි වුණා. ඒ විතරක් නෙමෙයි, මම දන්නවා අද මේ කාලේ වෙනකොට නොයෙක් රටවල් වලින් ආයෝජකින් එනවා. විශේෂයෙන්ම මේ කසල ප්‍රශ්නය ගත්තත් මේ කසල කළමනාකරණය කිරීම නැත්තම් මේක අපි දන්නවා ඒ අවශ්‍ය කටයුතු සඳහා සමාගම් ගණනාවක් මේ වෙනකොට ලියාපදිංචි කරගෙන යනවා. අපි දන්නවා බොහෝ විට අද විදේශ ආයෝජනයන් ආයෝජකීන් මේ රටට එනකොට අනිවාර්යයෙන්ම ලංකාවේ ශ්‍රී ලාංකිකයින් හැටියට ඇත වශයෙන්ම ආයෝජකීන් සමාගම් හැදිලා ඒ තුළ මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නිසා අද අපට ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන අවස්ථාවක්. නිසා අනිවාර්යයෙන්ම මොකද රටක ආයෝජනයන් ගලා එන වෙලාවක විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් හැටියට මේ රටේ සමාගම් පිහිටුවලා එහි නිවැරදි නායකත්වයක් එක්කම නිවැරදි ආයෝජනය කරන්න පුළුවන් ශක්තියක් තිබෙන පිරිස ඒක රාශි වීම වැදගත්. විශේෂයෙන්ම ඉදිරි කාල පරිච්ඡේදය තුළ අපි දන්නවා හම්බන්තොට ඒ ප්‍රදේශ සංවර්ධන වැඩපිළිවෙල යටතේ චීන සමාගම් ගැන කතා කරාට මේ සමාගම් එක්ක එන විවිධ කර්මාන්ත ඒ වගේම ආයෝජනයන් වලට අද එකට එකතු වෙලා තිබෙනවා ශ්‍රී ලාංකිකයින්. මම දන්නවා මේ පහුගිය කාල පරිච්ඡේදය තුළ මේවා හතුපිපෙන්න වගේ සිද්ධ වෙලා තිබුණා. ඒ කාලේ අපි අතීතයේ යම් දේවල් බැලුවම එදා GSP+ කාල පරිච්ඡේදයන් වල අපට අහිම් වෙන්නට කිහිපු කාලයන් වල මේ රටේ ඇඟලුම් කර්මාන්ත ශේත්‍රය තුළ ඉතාමත්ම වැදගත් සමාගම් බිහි වුණා. විශේෂයෙන් ශ්‍රීමත් දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාල පරිච්ඡේදය තුළ මේ රටේ ශ්‍රී ලාංකිකයින් හැටියට විවිධ අපි දන්නවා මේ රටේ ඇඟලුම් ශේත්‍රය තුළ ඉතාමත් හොඳ වටිනාකමක් රටට ලබා දීපු ආයතන බිහි වුණා. නමුත් එකින් එක ඒ කාල පරිච්ඡේදය තුළ වැහිලා ගිහිල්ලා යුද්ධයත් එක් හේතුවක් වුණා. ඒ වගේම නිවැරදි කළමනාකරණයක් පෞගිය අවුරුදු 10 තුල මේ ශේෂ්ත්‍රය තුල තිබුණේ නැහැ. අද මහලුකුවට කයිවාරු ගහන ඉටපු පාලන අධිකාරියන් අද මේ දවස්වල මැයිදිනේ රස්නේ පෙන්න මැයිදිනෙන් උජාරුවටපත් වෙලා රට වසර ගාණක් තිස්සේ කර්මාන්ත ශේත්‍රයේ අද කතා කරන කම්කරුවන් පිළිබඳ මහලුකු උජාරුවෙන් කතා කරනවා පුඹගෙන කතා කරනවා අපි තමයි මේ කම්කරුවන් වෙනුවෙන් බොහෝ දේවල් කරේ කියලා අඩුතරමින් කම්කරු ප්‍රතිපත්තියවත් අඩු ප්‍රඥප්තියවත් මේ රටට ගේන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතුමා එදා ගේනකොට කිව්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපති හැටියට මේක ගේන්න දුන්නේ නැහැ කිව්වා. අපි දැක්ක නියෝජ්‍ය කාරක සභාපතිතුමනි රම් මංජුසාවක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කම්කරු ප්‍රඥප්තිය ගෙනාවේ. මොකද ගෙනල්ලා ඒක පෙන්නලා කිව්වා මේකට දෙන්නේ නැහැ කිව්වා. නමුත් මම අහනවා ප්‍රශ්න කරනවා අද මෙතන ඒකාබද්ධ කල්ලියේ විපක්ෂයේ කිසිම කෙනෙක් නැහැ. මේ වහන්න බොරුවට ගිහිල්ලා පිට්ටනිය වලට ගිහිල්ලා අතන මෙතන වැසිකිළිය ළඟයි පොළ ළඟයි කයිවාරු ගැහුවට මේවට කතා කරන්න අද එක මිනිහෙක් මේ පාර්ලිමේන්තුව තුල මහජන නියෝජිතයෙක් හැටියට ඇවිල්ලා අඩු ගන්න මේකේ අපි කියන දේ හරිද වැරදිද කියලාවත් කියන්න අද කෙනෙක් නැති වෙලා තියෙනවා. මොකද මේවට උත්තර දෙන්න බෑ. එයාලා යම් කිසි යෝජනාවක් ගැන ප්‍රශ්නයක් අහලා එමින් පැලදොරම් පිටවෙල යනවා. ඒ අයට මේවට අහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. මේවට පිළිතුරු දෙන්න පුළුවන් කමක් නැහැ. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි මම කියන්නට ඕන ඒ නිසා එතුමා විශේෂයෙන්ම එතුමා දෙවරක් මේ රටේ ජනාධිපති වෙලා එදා කිව්වේ ජනාධිපතිතුමිය දුන්නේ නැහැ කියලා එතුමට තිබුණ කම්කරු ප්‍රඥප්තිය ගේන්න. මේ කම්කරු ප්‍රඥප්තිය නැති නිසා අද මේ ප්‍රඥප්තිය ඉදිරියට ගේන්න පුළුවන් කමක් නොමැති වූ නිසා මේ රටේ ඇඟලුම් ශේෂ්ත්‍රය තුල මහ භයානක තත්යකට පත් වෙලා තිබුණා. අද කම්කරුවන් පිළිබඳව ඒ වගේම මේ සමාගම් ක්‍රියා කරපු ආකාරය කියන්නට ඕන. මගේ ආසනේ මම මීට වරුවකට ඉස්සෙල්ලා ගිහිල්ලා ඉතාමත් භයානක තත්ත්වය 650ක් සේවකයන් ඉන්න ඇඟලුම් කම්මලක් වහන්න ගිහිල්ලා තිබුණා. මේකේ ආයෝජකයෝ පැනලා ගිහිල්ලා මෙන්න මේ කම් මේ පනත් තුලින් සමාගම් පනත තුලින් ඒවා ස්ථාපිත කරපු ඒ ඇතම් ආයෝජකීන් අද හොයාගන්නවත් නැහැ. ඒ අය අතයට සමහර වෙලාවට මේ ආයතන බාර දීලා දින්නේ. මම දන්නවා ඩයින් ලංකා කියලා ආචාර්ය රිචඩ් පතිරණ මහත්තුමා ඉන්න කාලේ පටන් ගනිපු කම්මලක් මගේ අක්මීම නාසනේ පින්න දුවේ. හැබැයි ඒ ආයතනය 2006 දී හරියට මේ සමාගමට ගෙවන්න බැරි වුණා. ETF, EPF ඒ වගේ මේ අයගේ නොයෙක් දිය යුතු යම් යම් වැටුප් පවා දෙන්න බැරුව එදා උද්ඝෝෂණයක් කළා ස්ට්‍රයික් එකක් කළා තිනකොට මේක බාරගත්තා. මං හිතනවා ගිම්ලි ලංකා කියලා ආයතනය. මේ ගිම්ලි ලංකා කියන ආයතනෙත් මේ පෞගිය අවුරුද්දට ඉස්සෙල්ලා මම හිතනවා මෙතන ඉන්න ඇති වක්‍යුතු අපේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් මම විශේෂයෙන්ම පැහැදිලි කරන්න ඕන මේ ගිම්ලි ලංකා කියන ආයතනයත් මේක බාරගෙන මේ අය පෞගිය සිංහල අවුරුද්දට පෙර ආතුව මේ අයට වැටුප් ගෙවන්නේ නැතුව ඒ වගේ මේ අවශ්‍ය ETF EPF ගෙවන්නේ නැතුව ඒ ළමයි ලොකු උද්ඝෝෂණයකට එන ලෑස්ති වුණා. ඒ වෙලාවේ මම ජෝන් සෙනගිරත්න කම්කරු ඇමතුමාට කියලා ඒ වගේම අපේ රාජ්‍ය ඇමතුමාට කියලා අපි කණ්ඩායමක් කියලා පරීක්ෂා කරලා බලනකොට ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි මේ අයට ඉඩම් පවා දීලා තියෙන වැරදි විදියට. මේ ඉඩම් දීලා තිනවා කියන්නේ ඩයින් ලංකා සමාගමට ඒ සමාගමේ සියලුම කොටස්කරුවන් විදේශිකයෝ. ඒ විදේශිකින්ගේ එහෙම දෙන්න බෑ ඉඩමක්. එහෙම දෙනවා නම් ශ්‍රී ලංකාවේ කවුරු හරි ඉන්න ඕනේ ඒක කොටස්කරුවෙක් පාර්ශවයක්. එහෙම නැතුව දීලා තිබුණේ ඒක ලියාපදිංචි කළා නෑ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අද උදේ ගියාම සභාපතිතුමත් එක්ක අපි සාකච්ඡා කරනකොට මම දැක්කා අඩුතරමින් මේ ඉඩම හරියට පවරලා දීලා නෑ කිව්සුමක් නැතුව තමයි කරලා තියෙන්නේ. ඒ අතරේ මේ අය තවත් සමාගමකට ගිම් ලංකා කියන සමාගමකට මේක දීලා කෝටි ගණන් මුදල් අතයට අරගෙන තියෙනවා. මෙන්න සමාගම් ව්‍යාපාරික කීමේ ඒ වගේම මේවා සොයලා බලලා කටයුතු නොකිරීමේ හේතුව. ඒ නිසා මොකක්ද උනේ අද මේ තේවකින් 650කගේ කම්කරු අයිතිවාසිකම් සියල්ල මං හිතන ඉතාමත් කනගාටුදායක දෙස පැත්තකට ගිහිල්ලද. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේ එකක් තමයි ගිම් ලංකා. ගිම්නි ලංකා. හැබැයි මේ රටේ ක්‍රියාත්මක වෙන බොහෝ ආයතන බැලුවම අපි දන්නවා ඉඩම් කඩම් දීලා තියෙනවා රජේ ඉඩම් LRC එකේ ඉඩම් තියලා තිනවා. නමුත් මේ සියල්ල වළංගුභාවයක් නැහැ. හරියට කොන්දේසි ඇතුව නෙමෙයි ගිවිසුම් අත්සන් කළා නෙමෙයි මේක දීලා තින්නේ. ඒ නිසා මේ අය කොච්චරද කිව්වොත් මේ විශාල මුදලක් රජයට බදු වශයෙන් ගෙවන්න තියෙන දේවල් සියල්ල අද නැති වෙලා තිනවා. මේ නිසා තමයි රජයට ආදායම් බදු හැටියට එකතු වෙන්න තියෙන කෝටි සංඛ්‍යාත මුදලක් අපට අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා අද අපි තීන්දුවක් ගත්තා ඒක ස්ටාගාමන් කියන ආයතනයට ලබා දන්න. මේක ගැන කතා කරනකොට මේ කිසිම මේ ආයතනය හදලා තිනවා, ගොඩනැගිලි හදලා තිනවා, කර්මාන්තශාලා ඒ ගෙනල්ලා තිනවා, යන්ත්‍ර සූත්‍ර කර්මාන්තශාලා පවත්වාගෙන තිනවා. හැබැයි ඉඩමේ අයිතියක් කවදාවත් ඒ සමාගමකට දීලා නැහැ. ඉතින් මේ නිසා අපට සිද්ධ වෙනවා කර්මාන්ත විශේෂයෙන්ම සමාගම් ලියාපදිංචි කිරීම යටතේ මේ වගේ හොර තක්කඩිකම් කළා, මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමය හූරාගෙන කාලා, ඒ ශ්‍රමය සමහර වෙලාවට විදේශ රටවල් මේ ශ්‍රමයෙන් ලබපු ආදායම විදේශ රටවල් වලට ඇඟලුම් මේවා අපනයනය කළ ඒකෙන් ලබන කෝටි සංඛ්‍යාත මුදල් ලබාගෙන අවසානයේ මං හිතනවා පැදුරට අන්නෝ කිය පැනලා යන තැන. දැන් අද ඩයිනි ලංකා සමාගමේ එක නියෝජිතයෙක් හොයා ගන්න නැහැ. අද ගිම්නි ලංකා සමාගමේ කිසිම කෙනෙක් නැහැ. ලියුමක් දැම්මහම ආයතනයට ඒක යාපහුව වෙනවා ලියුම් රිටර්න්. ඒ කියන්නේ එහෙම ඒවා නැහැ. මම කියන්නේ මෙන්න මේකයි සමාගම් පනත යටතේ. අද මේ විදියට ඕන විදියට තමන්ගේ බූදල් වගේ මේවා පරිහරණය කළා අවසානයේ මේ රටේ සම්පත් සූරාගෙන කනෝ මේකත් මහින්ද රාජපක්ෂ පාලනය තුල කෙරිච්ච ඒ වගේ ඕනෙකට ඕන විදියට හරි හම්බ කරන්න තිබුත් ක්‍රමවේදය අපි නැති කරන්න ඕන. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා. මම මේකයි කියන්නේ. අද කසල කලමනා කරන ප්‍රතිව්‍යුහගත කිරීම ඒ වගේ මේතුණු ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා අද විවිධ සමාගම් වෙනවා. මම දන්නවා ඉතාලියෙන් එනවා, දකුණු කොරියාවෙන් එනවා, ජපානයෙන් එනවා, ඒ වගේම විවිධ රටවල් වලින් අද ඇවිල්ලිවෙලා මෙහි පාර්ශ්ව කාර්යයන් ගන්න සමාගම් ලියාපදිංචි කරනවා. මේවා මේ කොන්ත්‍රාත්තුවට එහෙම නැත්නම් ආයෝජනයට විතරයි. වෙන කිසිමත් මම හිතනවා මේවායි තිබෙන ක්‍රියාත්මක වීම පිළිබඳව අද කනගාටු උදාහරණයක් තමයි ඩයින් ලංකා සහ ගිම්ලි ලංකා කියන සමාගම් දෙක තුලින් මේ රටට කරපු පාඩුව. එනිසා අපි විශේෂයෙන්ම මේව කටයුතු කරද්දී අපි දන්නවා ගරු අමාත්‍යතුමා අද අලුත් ප්‍රවේශයකට ඇවිල්ලා තිබෙනවා. මේ රටේ කිසිම විනයක් නැතුව කිසිම නිකන් ඔහේ ඉබ්බාගාත යන යම් යම් දේවල් අද නියම ට්‍රැක් එකට දාලා නියම පියවර ගන්නට අවශ්‍ය පසුබිම අද සකස් කරමින් යනවා. අපේ රජයේ පහුගිය කාලය තුලම කරේ ඒකයි. බොහෝ දෙනෙක් අහනවා මොකද්ද මේ ආණ්ඩුව කරලා තින්නේ කියලා. මේ ආණ්ඩුව කරේ ඒකයි. නීති ආධිපත්‍ය විනාශ වෙලා යන යුගයක, නීතිය කැලෑවැදිලා තිබිච්ච යුගයක, නීති ආධිපත්‍ය තහවුරු කරන්න අවශ්‍ය පරක්කේතුම්පත් ගෙනවා අපි විශාල ප්‍රමාණයක්. ඒ තුල අද අපි දන්නවා ඉතාමත් හොඳින් රටේ කොමිෂන් සභාව ටික පත් කළා. දානම් වෙන සංශෝධනය තුලින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය සාධාරණත්වය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තිබෙනවා. ගරු ගායන්ත කරුණාතිලක ඇමතුමා ඉතිහාසයේ අවුරුදු ගාණක් ගේන්න බැරි වෙච්ච තොරතුරු දැනගැනීමේ පනත ගෙනල්ලා අද ඒක ස්ථාපිත කරලා යනවා. අද ඕනම දෙයක් විනිවිදභාවයෙන් බලන්න පුළුවන්, විනිවිදභාවයෙන් ඕනම ලේඛනයක් ගන්න පුළුවන් අවස්ථාව අද මේ රටේ සාමාන්‍ය ඡන්ද දීපු ජනතාවට කරන්න පුළුවන්. එහෙම එකක් තිබුණද පහුගිය කාලේ? එහෙම දෙයක් කරන්න තිබුණාද? අද මම පෙස්සංකාරක සභාවෙත් විච්ච ප්‍රශ්නයක් ගැන කතා කරලා තිබුණේ. ඕන හැටියට නියෝග දීලා තිබුණා. ඒකේ කිසිම ටෙන්ඩර් පරිපාටියක් නැහැ සමහර තැන්වල. තමන්ගේ දේශපාලන නායකයා අමාත්‍යවරයාට ඕන විදියට කියලා ඕන විදියට ගනු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තිබුණේ නැහැ. මොකද මෙහෙම තත්ත්වයක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි නියම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුල අපිට එක්සත් ජාතික පක්ෂයේ බොහෝ කෙනෙක් කියනවා ගමට ගියාම අඩු ගාන මේ ලක්ෂ 10 ව්‍යාපෘතියවත් අපේ ගමේ කාට ගන්න පුළුවන් වැඩපිළිලක් අපේ ආගමැතුමා ක්‍රේනෑ කියලා චෝදනා කරනවා. ඒ කියන්නේ මොකද මේ ටෙන්ඩර් පටිපාටියට මේ සියල්ල ආගමැතුමා දැම්මා. රුපියල් ලක්ෂ 2ක් ටෙන්ඩර් කරන්න කිව්වා. ලක්ෂ 5ක් ටෙන්ඩර් කරන්න කිව්වා. එතකොට කිසිම කෙනෙකුට ඒ මුදල විශාල මුදලක් ඉතිරි වෙලා තිබුණා. මම දැක්ක ඒ මගේ ආසනයේ ලක්ෂ 1170ක මුදලක් එක වසරකට යනවා. දැන් ලක්ෂ 2140ක් මේ 2140 තුල විශාල ප්‍රමාණයක් 10%ක් විතර මුදලක් රජයට ඉතුරු වෙලා තිබෙනවා මේ ටෙන්ඩර් පටිපාටිය තුල. එහෙම කරන්නේ මොකද මේ ආණ්ඩුව විනිවිදභාවයෙන් මූල්‍ය විනිවිදභාවයක් ඇති කරලා තිබුණා. එතනින් එහාට ගියාට පස්සේ මේ රටේ ඕන නිලධාරියෙකුට කොන්ද කෙලින් වැඩ කරන්න පුළුවන්. අද අපිට බොහෝ දෙනෙක් දෙනවා ප්‍රාදේශීය ලේකම් අපි කියන විදියට වැඩ කරන්නේ නැහැ. තමහර වෙලාවට චෝදනා කරනවා. නමුත් ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දේශපාලනඥයාගේ ඕනකමට එපාකමට දේශපාලනඥයාගේ අභිමතාර්ථය අනුව මේ රටේ වැඩ කරපු කාල පරිච්ඡේදය දේශපාලනඥය ඉන්නෝ නායකත්වයේ දේශපාලනඥය මග පෙන්වන්නට ඕන. දේශපාලනඥයා කැබිනට් එකේ ඒ දේවල් ගෙනල්ලිවල ඒවා යම් යම් නීති රීති රෙගුලාසි ක්‍රියාත්මක කරන්න ඕන. හැබැයි හොරුන්ට තක්කඩින්ට ඕන විදියට කටයුතු කරන්න අවශ්‍ය පසුබිම අපි සකස් කරේ නැහැ. ඒක පහුගිය ආණ්ඩුව කාලේ සකස් කරපු නිසා තමයි ඉතාමත් පවාසරාමත් තත්යකට මේ රට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ විදේශ සම්පත් අපට අහිමි වුණා. ලෝකයට අපිට කතා කරන්න දෙයක් ඉතුරු වුණේ නැහැ. අද ලෝකේ විශේෂයෙන්ම GSP+ වගේ දෙයක් අපට ලැබිලා තිබෙනවා. අද මේක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. GSP+ ලැබීම මේ දිනේ ගෝල් පේස් ගැන කතා කරලා ඒක යටපත් කරන්න අද ඇවිල්ලා තියෙන්නේ. එහෙම යටපත් කරන්න බෑ. හෙට අනිද්ද වෙනකොට මේ රටේ කර්මාන්ත ශේත්‍රයේ අලුත් අපනයන වෙනකොට මෙතෙන්දි කතා වුණා අපනයන භාණ්ඩ 6000ක් මේ රටේ නිෂ්පාදනය කළා. ඒවයි වාසි අපේ රටට හම්බ වෙන
දේ. මන්ත්‍රීතුමා කාලා අවසන්.
තව විනාඩි 5ක් දෙන්න පුළුවන්ද ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි? අපේ ඇමතුමත් කියන ඇමතුමාගේ පණ ගේන්නේ. ඒ නිසා අපි කියන්නට ඕන. මොකද අපි ඉතාමත් පැහැදිලිව කියන්නට ඕන මේවට අද බොහොම ඉසරදයක් බවට පත් වෙලා තිබෙනවා. අද මං හිතනවා ඒ නිකම් මිනිස්සු ටිකක් ගෙන්නලා යම් පිට්ටනියකට ඒක පෙන්නලා කියනවා මේ ආණ්ඩු ඉවරයි කියලා. ආණ්ඩු එහෙම ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ආණ්ඩු ඉවර වෙන විදියට වැඩ කරන්න අපි ලෑස්තිත් නැහැ. අපි අඩුපාඩුකම් තිබුණා නම් පහුගිය අවුරුද්දේක ඒක අපි නිවැරදි කරගෙන අපි සියලු ජන කොටස් එක එකට ගතු වෙලා ඔබතුමාලගේ ද්‍රවිඩ ජනතාවත් සිංහල ඒ වගේ මුස්ලිම් ජනතාවත් අනිත් මැලේ හරි සුළු ජාතීන් එක්ක එයාගේ අනාගතය පිළිබඳව ඉතාමත් පැහැදිලි වැඩ පිළිවෙලක් එක්ක අපි යන්නේ. එක පැත්තකට වඩා ජාතිවාදය තුලින් මේ රට හොල්මන් කරන යුගය අපි අවසන් කරන්න අපි ලෑස්ති කරලා තිබෙන්නේ. ජාතිවාදයේ උම්මත්තකින් හැටියට අද ඕන තැන ගියා මේක ගන්නෙ. අද කිව්වා මට ආරංචි දැන් ජාත්‍යන්තර බෞද්ධ දිනය අපි ගිය සැරේ මම හිතනවා තායිලන්තයට ගිහිල්ලා මමත් ඒ පිරිස ගියා. අපේ විජේදාස රාජපක්ෂ බුද්ධ ශාසන හා අපේ අධිකරණ අමාත්‍යවරයා අද මේ වෙසක් පොහේ අරගෙන තිනවා මේ රටේ ජාත්‍යන්තර වෙසක් දිනය සමරන්න. මෙන්න ජාත්‍යන්තර වෙසක් දිනය සමරන දවසේ අද මුගේ ඔළුව ඔලට මොන වෙලාද මන් දන්නේ. අද ලැජ්ජ නැතුව මේ බෞද්ධ ආගම ගැන කතා කරන, ජාතික පත්‍යයක් ගැන කතා කරන, දේශ හිතයිති ගැන කතා කරන මේ කණ්ඩායම ලෑස්ති වෙනව කළු කොඩි දාලා බුදුරජාණන් වහන්සේගේ උපදීම ඒකම බුද්ධත්වය ලැබීම සහ පිරිනිවන් පෑම කියන දිනයත් මේ රටේ මම හිතනවා මේ රටෙන් මේ දේවල් වලින් ඒකාබද්ධ විපක්ෂ කල්ලිය තුලින් නොඑක් උපක්‍රම ගලගෙන මම ඉතාමත් පැහැදිලිව කියනවා මේ රටේ බෞද්ධ ජනතාවට මේ රටේ සිංහල ජනතාවට කියනවා මේවා අද කරන්නේ මේ රජය මේ ආණ්ඩුව මේ යම්කිසි මේ අපහසුතාවයට පත් කරා මේවයින් පුළුවන්ද මේ වගේ තක්කඩි වැඩ වලින් මේ වගේ ගොන් වැඩ වලින් පුළුවන්ද මේ රටේ ජාත්‍යන්තරයේ අපි ලබා ගන්න කීර්තිනාමය නැති කරන්න මේ රටේ විශේෂයෙන්ම මානව හිමිකම් පිළිබඳ ඉතාමත් හොඳ වැඩ පිළිලක් ක්‍රියාත්මක කරලා තිබෙනවා අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන අද ලෝකයේ ඉතාමත් බලවත්ම රටවල් දෙක තුන අපේ රට පිළිබඳව අපි බොහොම අභිමානයෙන් කතා කරන තත්යකට. ඉතින් මේ කළු කොඩි දාලා මේ ගෝල් පේස් එකට මිනිස්සු ටිකක් ගෙන්නලා ඔළු ගෙඩි ටිකක් පෙන්නලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නලා කැම්ප් කෙරේ ලෑස්ති වෙනවා නම් මම හිතනවා උම්මත්තකින් පිරිසක් බවට පත් වෙයි. උම්මත්තකින්ට නැවත මේ රට පාලනය කරන්න දෙන්න බෑ. මේ උම්මත්තකින්ට මේ රටේ පාලනය තුලින් නැවත වරක් මේව කඩා දෙන්නේ නැහැ. අපි කියනවා මේ රටේ බුද්ධිමත් ජනතාවට මුළු රටටම අපි කියනවා මේ වගේ හාදෝ ඇවිල්ලා නැවත බලයට පත් වුණාම ආයි ගෙනල්ලා තමන්ගේ ජනාධිපතිකම සින්නක්කරයට ලියාගන්න තමන්ගේ මේ සංශෝධන නැති කළා කොමිෂන් සභා ඉවත් කළා ජවත වරක් අර කිසිම කැලෑ නීතිය රජ කරපු ඕනෙක පාලකයට ඕන විදියට මේ රට විනාශ කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරන්න ඉඩ දෙනවද කියන එක මම විශේෂයෙන්ම අහනවා. ඒ නිසා අවසාන වශයෙන් මේ සමාගම් පනත තුලින් ගරු අමාත්‍යතුමා ඒ වගේ මේ රජය ගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් අපේ අමාත්‍ය මණ්ඩලයත් අපේ ආණ්ඩුවත් බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම විනිවිද භාවයක් නිවැරදි භාවයක් ක්‍රමවේදයක් එක්ක යන්න. මේකෙදී අපි පැහැදිලිව පේනවා මේ සමාගම් ලියාපදිංචි වුණාට වැඩක් නැහැ. ඒ සමාගම් වල තිබෙන යම් යම් කාර්යයන් පිළිබඳව අපිට ඒ ගිවිසුම වලට ඇතුළත් වෙන ආකාරය සමාගම් විසින් ලේඛන සැබෑ බවට සාතික් කිරීම කොටස් නිකුත් කිරීම කොටස් හිමියන්ට බෙදා හැරීම කොටස් හිමියන්ගේ බලතල හා වගකීම් සමාගම් පරිපාලනය කළමනාකරණය සමාගම් වාර්තා රැස්වීම් වාර්තා එක්කම ගිණුම් වාර්තා මූල්‍ය ප්‍රකාශ විගණනවරුවන් පත්කිරීම ඔවුන්ගේ ගාස්තුවා වියදම් සමාගම් කටයුතු විමර්ශනය අධ්‍යක්ෂවරුන්ගේ කාර්යභාරය මේ වගේ විශාල ප්‍රමාණයක් මම හිතනවා උපදේශක සභාව වගේ ඒකම ඒ සියලු දේවල් පිළිබඳව සොයන්න ඒ පිළිබඳ අවශ්‍ය විමර්ශනය කරන්න මේ සමාගම් වලින් වඩාත් ශක්තිමත්ව කටයුතු කරනවා. මම කියන එකම් බොරු නිකන් ලේබල් බෝට්ල ඇලි වලට තියෙන සමාගම් මේ රටෙන් තුරන් කරන්නට ඕන. ඒ නිසා ඒ ගමනට අපි ශක්තිය දෙනවා ආණ්ඩු පක්ෂය හැටියට. අපි නිරන්තරයෙන් ඒ සඳහා බැඳී සිටිනවා. ඒ නිසා යහපාලන රජයේ ඉතාමත් විශිෂ්ට ප්‍රතිපදයක් හැටියට අපි මේ කටයුත්ත කරනවායි කියන එක ඉතාමත් ඕනකමින් කරමින් ඒ සඳහා අපි මම හිතන සියලු දෙනාටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මගේ කතාව අවසන් කරන ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. අයිට නම්බර් 1 හවුස් අක්‍රි.
අයි.
Awasan item number 2 House Secretary.
Aye.
House Ajan Sip Government Pip.
Sabhava heta peroru 10 30 dakwa kalatapan yojana.
House Ajan tomorrow 10:30 a.m.